సమంతా చక్రవాళేషు అత్రా గచ్ఛంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం ధమ్మ శ్రవణ కాలో అయం వదంత ధమ్మ శ్రవణ కాలో అయం వదంత ధమ్మ శ్రవణ కాలో అయం వదంత నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుద్ధురజానన్ వహన్సేట అప హెమ దినాగేమ నమస్కారే వేవా. సుపిన్వత్ని, మీ పిన్నతున్ హెమ దినామ మీ విలావి బలాపురత్వాన్ని ధర్మశ్రవణే కరాన్నటాయి. అద మీ దేశనావే దాయకత్వేగిన కటయుతు కొరను లబాన్ని పన్నిపిటియ కొట్టావ కటుకురుంద పార అంక 1699 ఇకలిపిని పదించి ఇంద్ర సమర విక్రమ మాగ్రెట్ చంద్రలత ముతుగల ప్రేమరత్న రాజపక్షకిన మహాత్మ మహాత్మీని ఇకతు వెళ్ళ మీ దేశనావట దాయకత్వేగిన కటయుతు కరను. మీ పిన్నతున్గే అరమును సిహి కరలా దేశనావ అవసానే అపి అనుమోదనా కరంట బలాపరుత్తును. దెన్ ధర్మశ్రవణే కరన్నట కాలే. పిన్వత్ని, మీ జీవితే హరీమ పహసుయం గెవిన కాక్ నిమి అప్పటి బెలువామ తేరును అప్పటి జీవితే పహసుయు అగి నము ఇతామ ప్రవేశమి జీవిత విమర్శల బెలువామ తేరిన మీ జీవిత పహసునే బొమ్మ బహసు. ఎంత సమహార గొడా దీనికి అప్పటికే అని జీవిత బొమ్మ అమారు ఇంకెవిన్ని కేలా అప్పటి ఇతను నీకు అమారు ఇంకెవిన్ని అతి మినిసూత్ అతి కేలా నే హేమోగి మీ జీవిత అమారు ఇంకెవిన్ని ఎత్తుకట మీ మీ అమారు విసందగండి బే సాళ్ళి తిబ్బా కేలా సమహారట ఇదినో ఏమి ఉన్నామ హరి అయికి ఎలా ఏమి విసందిన్నే హెమదామత్ మీ జీవితే అమారు ఇంగివిన్ని. ఇథింగ్ మీ జీవితే అమారు ఇంగివిన్ని కుమక్ని సాధకిల బోం పరిశ్రమట విమర్శల బలువా బుధురజన్వాసికైన మహాపుదుమాకార శ్రద్ధావకు ఉపదినో ఇతను మీ జీవితే బోమ అపహాసుయం అమారుయం విడావిం గివిన్ని మీ పవత్మ హెమ విలావక మా అభియోగి ఇట్లా అక్కను మొన పవత్మది మీ కాయే పవత్మ ఏకట తల్లిబాగి వెడర్నే ఏకట ఆర్థిక మట్టం తిన బలయ బలపులువంకారకం ఏడర్నే మీ కాయ హెమ విలావకమ పవత్మ పెళ్లి బంద్ అభియోగి కాపీ ఒకళ్ళు హొందట బలాన్ని అద దవసి మునోహరి వాళ్ళకరాన ఏ కలీం ఒకటది పవత్మ తహావురు కరగాండు ఉదయం నెగిటలా మీ దక్వామ కరపు దేవ కేమ కేవనం అవి బనటివా వెడన్నే మీకు అయ్యే పవత్మట పరీసమటు వాహని ఆవనం పవత్మట ఎతడు వాళ్ళ అవిల్లో అతను పరీసమి వాడి ఉన్నాన వాళ్ళ దాని ఇక పారమ అణిపేతరు వెటును పవత్మ అభియోగిట్లాక్కును. ఏనా మినిసు మీ ఒక్కోమ కరాన్ని పవత్మ తహవురు కరగాంట యంతాక్ మినిసు వెడకరనో అద ఏ వెడకరాన్ని సవిజ్ఞానిక కై పవత్మ తహవురు కరగండ. నముత్ కౌద ఈ వెడి హరియట కరలతీ కౌద పవత్మ తహవురు కరలతీ ఏనా కరంట బ్యారియే కాక్ అపి మీ కరాన్ని అపిట కరంట బ్యారియే కాక్ తమ అపి మీ కరాన్ని ఎత్తుడు మీ అపి కరాన్ని వినముకక్వాత్ని మీ అపి మీ అపేమ సితిం అపేమ సవిజ్ఞానిక కయ ఉపాదానీకరగిన జీవత్వనిక అన్ని ఉపాదానీకరగిన వాసేకరణికి ఇంతమై పవత్మ ఆయ ఆయ సిద్ధ విమిన్ పవతి ఒయాల హితాగనిన్నో మీకు అందట ఒళ్ళుట కాన్న మీ జీవితే పవత్మ తావురు కరగాండి అని తావు మొహతక్కరి పవతినో నా అపి ఆశ ఏకటి బహుతక్కరి పవతి ఆశ එයාගේ ජීවිතයට ආසයි. යාට ලෝකෙ ගැන හිතෙන්නේ නැහැ. ජීවිතේ අභියෝග කෙටලක් වුණා. අපිට හිතෙනවා අනේ නෑ අපේ දරුවෝ ගැන නෑ පින්වත්නි මුකුත් හිතෙන්නේ නැහැ. අපිට දැන් මේ ශාලාවට ඇවිල්ලා කවුරු හරි කෙනෙක් මේ තුවක්කුවකු තරම් ඇවිල්ලා මේ දොරවලුත් වහලා වෙඩි තියාගෙන ගියොත් අපි ළඟ ඉන්න කෙනාගේ ඔළුව පාත් කරවන්න හදනව නෙමෙයි. පළවෙනියෙන් කරන්නේ අපි අපේ ඔළුව පාත් කරගන්න එක. අනේ ළඟ දරුවා ඉන්නව නේද, අම්මා ඉන්නව නේද, බිරිඳ ඉන්නව නේද, ස්වාමියා ඉන්නව නේද, ආන්දරෝ ඉන්නව නේද, ඒවා ඉන්නේ නැහැ ඔළුවට. ඒ කියන්නේ යා දන්නවා ස්ථිරව මැරෙනවා කියලත්. නමුත් ඉතුරු කෙනාට කලින් මම මොහොතක් හරි ජීවත් වෙන්න ඕන කියලා එක. ඒ කියන්නේ ඉතුරු කෙනා මැරිලා ඔයාලා ජීවත් වුණා නම් හොඳයි කියලා එකක් නැහැ. ඔයාලට හිතෙනවා අනේ තව මොහොතක් හරි ජීවත් වෙන්න ඕන කියලා. අන්නේ මොහොතක් හරි ජීවත් වෙන්න ඕන කියන මට්ටම තියෙන්නේ. ඒවාලා ඒ රූපේට කැමැතිකම. අන්න ඒකට තමයි කියන්නේ උපාදී උපාදානීයයි කියලා. උපාදානීයයි. ඒතර උපාදානීය ධර්ම කියලා කියන්නේ මේකයි මොහොතක් හරි පවත්වන්න ඕන කියලා. පවත්වන්න ඕන කියන එකට මේ කය තමයි මැදිහත් වෙන්නේ. මේ කයයි මට මොහොතක් හරි පවත්වන්න ඕන. ඒතර ඒ කය තමයි උපාදානීය. ඒ කය මොහොතක් හරි පවත්වන්න ඕන කියලා ඇති වෙන කැමැත්ත උපාදානය. උපාදානය. ඒකනේ බුද්ධ ශාසනය කියන්නේ උපාදානීයසු ධම්මේසු අස්සද්ධානුපස්සිනෝ විහෙරති තණ්හා පවඩ්ඩති. උපාදානීයට උපාදානීයට හිතයිෂි ධර්ම තියෙනවා. උපාදානීයට හිත. ඒ උපාදානීයට හිතයිෂි ධර්ම තමයි උපාදානීය ධර්ම. උපාදානයේ හිතේ උපාදානී කෙනෙක් හිතේ මගේ කැමැත්ත හිතේ එන එක. මම කැමති මොකටද? රූපයට මම කැමති. ඒ රූපය තමයි උපාදානීය ධර්මේ. උපාදානයේ ඒක එයාගේ සිතේ රූපයට ඇති වෙන කැමැත්ත. සිතේ ඇති වෙන කැමැත්ත තියෙනවා මොකටද කැමැත්ත? රූපයට. රූපය උපාදානීය ධර්ම. සිතේ ඇති වෙන එක උපාදානය. ඒතර බුදුරජාණන් වහන්සේ වදාළා උපාදානීසු ධම්මේසු අස්සද්ධානුපස්සිනෝ විහෙරති තණ්හා පවඩ්ඩති. උපාදානීයට උපාදානීය හිතේ උපාදානීයට හිතවත් ධර්ම තියෙනවා. හිතවත් ධර්ම. ඒ උපාදානීයට හිතවත් ධර්ම ආස්වාදේ අනුව බලමින් වාසය කරනවා. එතකොට තණ්හාවත් වැඩෙනවා. ආස්වාදේට අනුව බලමින් වාසය කරනවා. එතකොට තණ්හාවත් වැඩෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා යායන් තණ්හා පෝණෝ භාවිකා නන්දිරාග සහගතා තතර තතරා බිනන්දිනි කියලා. යායන් තණ්හා යම් තණ්හාවක් ඇද්ද? ඒක හිතේ එන්නේ. පෝණෝ භාවිකා. ඒක තමයි පුනර්භවය හදන්නේ. ආයයි ඉපදෙන්න පුළුවන් මට්ටමට ඔයාලා තුල සකස් වීම තණ්හාව. නන්දිරාග සහගතා. පුනර්භවයේ හදන තණ්හාවක් නඩත්තු වෙනවා විතරක් නෙමෙයි. නන්දිරාග සහගතා. නන්දිරාගයක් හිතේ තියෙනවා. නන්දියක් රාගයක් හිතේ තියෙනවා. අපි ඇලිලා වාසය කරන කමක් හිත තුල පවතිනවා. නන්දි රාග තත්‍ර තත්‍රාබි නන්දිනි. ඒ නිසා ඇලිලා වාසය කරනකොට මොකද වෙන්නේ? නන්දි රාගේ නඩත්තු වෙනකොට කැමැත්ත පදනම් කරගෙන ඇලෙනකොට ඒ මට්ටම නම් අපේ හිතේ තියෙන අපි යන යන තැන ඇලෙනවා. ඒ මට්ටමින් සිත මුදව ගන්න ඕන. ලෝකේ කිසිම ප්‍රශ්නයක් නැහැ පින්වත්නි. ලෝකේ කිසිම ප්‍රශ්නයක් අපිට නැහැ. පින්වත්නි මේ ලෝකේ ඇත්තටම ඇසින් රූපේ බලනකොට පින්වත්නි මේ ඇස ආහාරයෙන් හැදිලා තියෙන්නේ. කනබුණ කෑමෙන් හැදිලා තියෙන්නේ. කර්මී ප්‍රත්‍ය කරගෙන පවතින ඔච්චරයි ඇහි පැවැත්ම. ඔයාලගේ ඇහැ සම්බන්ධ වෙන මුකුත් කතාවක් නැහැ. පින්වත්නි ඔයාලට මේ ඇසින් රූප බලනකොට මේක ආහාරයෙන් හැදුණු එකක්. ඊට පස්සේ කර්මයේ ප්‍රත්‍ය කරගෙන පවතින එක. කර්මයේ ප්‍රත්‍ය කරගෙන පවතින එක. එතකොට මේ දෙකෙන්ම උදව්ව නැත්තම් මේ පේන මට්ටමට හැක් නෑ. මේ දෙකෙන්ම උදව්වක් නැත්තම් ඔය දැන් පේන මට්ටමට ඔයාලට හැක් ලැබෙන්නේ නෑ. මේ දැන් ඇහෙන මට්ටමට ඔයාලට කණක් හම්බ වෙන්නේ නෑ. දැන් දැනෙන මට්ටමට මෙහෙම කයක් ඔයාලට හම්බ වෙන්නේ නෑ. එතකොට පින්වත්නි ආහාරෙන් කනබුණ කෑමෙන් ආහාරෙන් බාහිර සතර මහා ධාතුන්ගෙන් හැදෙන එකක් කර්මයේ ප්‍රත්‍ය කරගෙන පවතින එකක්. කර්මෙන් උපකාර ලැබුණ නැති වුණා මොකද වෙන්නේ? කර්මෙන් උපකාර ලැබුණ නැති වුණාට පස්සේ මිනිසුන්ගේ ඇහැ අන්ධ වෙලා යනවා. කර්මෙන් උපකාර ලැබිලා නැහැ. එතකොට මේකේ වෙනස ඔච්චරයි. බාහිර සතර මහා ධාතුයේ ඇතුළේකේ වෙනස ඔච්චරයි. කර්මයේ ප්‍රත්‍ය කරගෙන පවතිනවා. ඒතු බාහිර සතර මහා ධාතු තිනේ ඔය කර්මයේ ප්‍රත්‍ය කරගෙන පවතින්නේ නැහැ. කර්මයේ ප්‍රත්‍ය කරගෙන පවතින්නේ නැහැ. මේ මුළු සත්ත්ව ප්‍රමේ මං කියන්නේ මනුස්ස ලෝකේ මුළු සත්‍යාගෙම කතාව ඔච්චරයි. සත් ඒ කියන අපේ කතාව ඔච්චරයි. කන බොන කෑමින් හැදුණු එකක් කර්මයේ ප්‍රත්‍ය කරගෙන පවතින එකක්. එදොර කන බොන කෑමෙන් කොච්චර හැදුනත් වැඩන්නේ කර්මීය ප්‍රත්‍යයෙන් මේ උපකාරය ලැබිලා නැත්තම් පේනවා කියන එක ඉන්නේ ඇහැ තියෙනවා සමහර පේන්නේ ඒ කර්මෙන් උපකාරය ලැබිලා නැහැ. ඉතින් කර්මෙන් මේ දෙකෙන්ම උපකාරය ලැබුණාට පස්සේ තමයි මේ ඇසින් රූප බලන්න පුළුවන් මට්ටමේ ඉන්නේ. ආහාරයි කර්මයයි විතරයි තියෙන්නේ. මේකත් එකිනෙකට ප්‍රත්‍යෝපකාරයෙන් සිද්ධ වෙන දෙයක්. ඒක නෙමෙයි, ඒ කියන්නේ පින්වත්නි මේ මේක අවබෝධ කරන එක බොහොම අමාරු දෙයක්. ඉතින් මේ දෙක ඇතුලේ තමයි අපේ මුළු මහත් සාකච්ඡාවම කරන්න වෙන්නේ. එතකොට පින්වත්නි මේක ඇතුලේ මේක තේරෙන්නේ නැති වුණාට පස්සේ මොකද්ද? ඒ කියන්නේ අනාත්ම රූපයක් තමයි ඇහි ඉස්සරහට එන්නේ. ඒ කියන්නේ මගේ වශයෙන් පවත්වන්න බැරි රූපයක්. අනාත්ම ඇසක් තමයි තියෙන්නේ. කනබුණ කෑමෙන් හැදුණු ආහාර ප්‍රත්‍ය කනබුණ කෑමෙන් හැදුණු කර්ම ප්‍රත්‍යයෙන් පවතින එකක් තියෙන්නේ. ඒක අනාත්මයි. මේ දෙකෙන් උපකාරය නැත්තම් මට ඕන විදිහට මුකුත් කරගන්න මගේ වසඟේ පවත්වන්න බෑ. ඒ ඇහැ ඉස්සරහට ඉන්නේ අනාත්ම රූපයක්. ඒ ඇසට රූපයේ මුණ ගැහෙන මට්ටම තුල සිතක් උපදිනවා. ඒ මොහොතේ සිතක් උපදිනවා. ඒ මොහොතේ උපදින සිතට අපි කියනවා චක්කු විඥානය කියලා. මේ මොහොතේ උපදින් ඇස පැත්තෙන් උපදිනවා. ඒ මොහොතේ උපදින නිසා ඒකට චක්කු විඥානය කියන්නේ. ඒ මොහොතේ ඇසට රූපේ මුණ ගැහෙනකොට සිතක් උපදිනවා චක්කු විඥානය කියලා. උපදින සිතත් අනාත්මයි. ඔන්න ඔය තුනම අනාත්මයි කියලා බැලුවොත් එහෙම පේන මට්ටම තුල රූප තණ්හාව කියලා එකක් කවදාවත්ම ඉන්නේ නැහැ. තණ්හාවනේ ප්‍රශ්නේ. යායන් තණ්හා දුක හැදෙන හේතුව මොකද්ද? තණ්හාව. වියායන් තන්න පෝණෝ භාවික. ඒ තණ්හාව තමයි ආයය සදන්නේ සසර. තණ්හාව තිබ්බම ආයය උපදිනෝනේ. පෝණෝ භාවික පුනර්භවයේ පැනවෙනවා. පෝණෝ භාවික නන්දි රාග සාගත. නන්දි රාගය. ඉතින් මේක පිළිගන්නේ ලෝකෙ කෙනෙක්. ඒ කියන්නේ මේ ඇසේ සකස් වීම දිහා බැලුවට පස්සේ කනබුණ කෑමෙන් හැදුණු කනබුණ කෑම කියන්නේ බාහිර සතර මහා ධාතු. බා කනබුණ කෑමෙන් හැදුණු කර්ම ප්‍රත්‍යයෙන් පවතින එකක්. කර්මෙන් උපකාරي නැත්නම් එහැ හැදුනත් පේන්නේ. කර්මෙන් උපකාරي නැත්තම්. ඒ කියන්නේ බාහිර කනබුණ බාහිර සතර මහා ධාතුන්ගෙන් බාහිර සතර මේක බෙදලා බලද්දී අපි කියනවනේ අභ්‍යන්තර සතර මහා ධාතුවයි බාහිර සතර මහා ධාතුව සමානයි කියලාම කියනවනේ. මේ ඇසේ ගත්තොත් ඇසේ තියෙන පටවි ධාතු. ඒව ආපෝ ධාතුවෙන් තෙත් කරලා තියෙන්නේ. තේජෝ ධාතුවෙන් උණුසුම් කරලා තියෙන්නේ. වායෝ ධාතුවෙන් තමයි මේ ඇහි පුෂ්ටිමත් බව තියෙන්නේ. ඕක තමයි බොහොම ගැඹුරු කතාවක් ඒක. ওই ධාතු වලින් තමයි මේ ඇහි සිද්ධ වෙන දේ. ඇස කියන්නේ මොකද්ද කියන එක බුද්ධ ශාසනයත් පෙන්වන්නේ ওই විදියට. එතකොට වෙනස මොකද්ද? බාහිර සතර මහා ධාතුම නම් මේ අභ්‍යන්තර සතර මහා ධාතු තියෙන්නේ. එතකොට බාහිරට නැත්තේ මොකද්ද? කර්මී ප්‍රත්‍ය කරගෙන පවතිනකම බාහිර සතර මහා ධාතුට අදාළ නැහැ. එතකොට මේක එහෙමනම් රසායනික ක්‍රියාවලියට එහා ගියපු සිත කියලා වෙනම ධර්මයක් තියෙනවා. ඒ සිත කියන වෙනම ධර්මිය තමයි කර්මී ඇසුරු කරන්නේ. මේ ඇසේ මේ ඇහැ තිබ්බට චක්කු ප්‍රසාදේ උපද්දවන්නේ කර්මී. මේ ඇසේ අවසානෙට තියෙනවා ඇසේ උපයක්. ඒකට කියන්නේ චක්කු ප්‍රසාදේ. ඒක හැදෙන්නේ කර්මී. ඒක හැදෙන්නේ කොහොමද කියලාවත් සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට හිතා ගන්න බෑ. චක්කු ප්‍රසාදේ කියලා එකට කියන්නේ ප්‍රසාද රූපය. ඒක කර්මී ඇසුරු කරගෙන උපදිච්ච එක. කර්මී උපකාරයේ තියෙන. ඒ චක්කු ප්‍රසාදේ කර්මීන් උපද්දවල නැත්තම් හොඳට හැතියන ස්නායු කිසි ප්‍රශ්නයක් නැපෙන්නේ. එහෙම ඕගොල්ලෝ ඇස් සම්බන්ධ දොස්තර මහතුරුන්ගෙන් අහලා බලන්නකො. කොච්චර බැලුවත් කොච්චර ඇහැ පිළිබඳ පරීක්ෂණ කරා. කොයිතරම් ඇස පිළිබඳ පරීක්ෂණ කළා. කියනෝ නෑ කිසි ප්‍රශ්නයක් නෑ කියලා. ඒකට හේතු එහෙමයි ඉන්නවා මං අහලා මං අපි ඉතින් වෛද්‍යවරු ඕන තරම් දන්නවනේ කිසිම ප්‍රශ්නයක්. ඒක හේතුව මොකද? චක්කු ප්‍රසාදේ කියන එක කර්මෙන් උපද්දවල නෑ. ඒකයි චක්කු ප්‍රසාදේ කියන එක උපද්දවල නෑ. ප්‍රසාදේ උපයක් තියෙනවා මේ ඇහි. අවසානෙට උපයක් තියෙනවා එහි. ඒ උපය මේ කර්මයෙන් උපද්දවල නැහැ. එහෙනම් ඇහි කතාව කනබුණ කෑමෙන් හැදුණු කර්මය ප්‍රත්‍ය කරගෙන පවතින එක. ඒ දෙකෙන්ම උපකාරය තිබ්බහම පින්වත්නි මේ පේනවා කියන මට්ටම එනවා. එතකොට පේන ඇස පින්වත්නි හේතුඵල ධමයෙන් හැදිච්ච එකක්. පේන ඇස පින්වත්නි මේ පේන ඇස අනාත්ම එකක්. ඒක මට ඕන විදිහට පවත්වන්න බෑනේ. මං කැමති රූප විතරක් පේන්නේ නැති. ඒක මගේ වසඟේ තියන්න පුළුවන් නම් මට කැමති රූප විතරක් මට බලන්න පුළුවන් වෙන්නේ. එහෙම බලන්න බෑ. මනාප රූපත් පේනවා අමනාප රූප. මං කැමති නෑ සමහර රූප වලට. නමුත් අකමැති රූපත් මට පේනවා. එහෙමනම් පින්වත්නි මේ ඇස අනාත්ම ඇසක්. කන බොන කෑමෙන් හැදුණු කර්ම ප්‍රත්‍යයෙන් පවතින එකක්. මේ දෙකෙන්ම උපකාරය තිබ්බහම තමයි සවිඥානික ඇසක් ඇති වෙන්නේ. බාහිර ලෝකේ සතර මහා ධාතු වලට වඩා අපේ ඇහැ වෙනස් වෙන්නේ ඔන්න ඔතන විතරයි. ඔතන විතරයි. එතකොට පින්වත්නි මේ ඇස ඉදිරියට එන රූපයත් අනාත්ම එකක්. ඇස ඉස්සරහට එන රූප තියෙන්නේ ඒවත් මගේ වසඟේ පවත්වන්න බෑ. මේ ඇසත් මගේ වසඟේ පවත්වන්න බෑ. ඇසේ හේතුඵල කතාව ඔච්චරයි. එතකොට අනාත්ම ඇස ඉදිරියට අනාත්ම රූපයක් තමයි ඉන්නේ. මගේ වසඟේ පවත්වන්න බැරි ඇස ඉදිරියට මගේ වසඟේ මට ඕන විදිහට පවත්වන්න බැරි බාහිර රූපයක් තමයි ගැටෙන්නේ. එතකොට අනාත්ම සිතක් ඒ වෙලාවේ උපදින්නේ. ඒකයි ඒ වෙලාවේ උපදින නිසා තමයි ඒ සිතට චක්කු විඥාන සිත කියලා කියන්නේ. දර නිසා ඇති වෙන ගින්න දර ගින්න, ගොම නිසා ඇති වෙන ගින්න ගොම ගින්න කීකී කියනවා වගේ ඒ මොහොතේ ඇති වෙන తත්වය අනුව ඒ සිත අඳුරනන එක අලුතින් ඉපදිච්ච එක. අලුතින් ඒ මොහොතේම චක්කු ප්‍රසාදේ මත වර්ණ සටහන පතිත වීමේ. චක්කු ප්‍රසාදේ වර්ණ සටහන තමයි පතිත වෙන්නේ. එතකොට මොකද උපදින්නේ? ඒ මොහොතේ උපදිනවා චක්කු විඥානය කියලා සිත. ඒකත් අනාත්මයි. ඒකත් මගේ වසඟේ තියන්න බෑ. හැපීම නිසා ඇතිවෙච්ච එකක්. මෙන්න මේ තුන හැපීම නිසා පේන මට්ටම තුල එයා ගැටෙනවා නම්. ඒතර පේන මට්ටම එනවනේ. එයා පැටලෙන්න හදනවා නම්. ඒ ඉතින් මේ ඇහි කතාව දන්නේ නැතික. මේ මට්ටමින් දැක්කට පස්සේ එයාට අනාත්ම ස්වභාවය ප්‍රකට වුණොත් පින්වත් නියසහරා ඇලීම, ගැටීම, මුලා වීම, තණ්හා කිරීම නැහැ. පේනවා එච්චරයි. එතන මත ඇරිලා යනවා. ඒ අනාත්මය ප්‍රකට වුණාට පස්සේ පැටලෙන්නේ නැහැ යා ලෝකයක් එක්ක. ඒක ලස්සන දෙයක්. අපි තුල අනාත්මය අනත්තානුපස්සේ විහරණේ ප්‍රකට වුණාට පස්සේ පැටලෙන්නේ නැහැ. එතකොට මේ පැටලෙන්නේ නැති නිසා යායන් තණ්හා. ඇසින් රූප තණ්හා වෙන්නේ නැහැ පින්නොත්. හරි පුදුමයි ඒක. මේ අනාත්ම වශයෙන්ම ඇස ගැන අවබෝධක ඒ මොහොතේම මේ කියන කතාව ඔයාලට පේන මට්ටම තුලම දකින්න පුළුවන් නම් කෙලෙස් ඉන්නෙම නැහැ. ඒක තමයි රහතන් වහන්සේගේ ස්වභාවය. අපි දැන් බණ අහලා මේක තේරුම් ගන්න උත්සාහ කළාට මොකද මේ අපේ අත්දැකීම් පරාසයේ ප්‍රබලම දේ තමයි ඇස. ආයතන හයයි නේ තියෙන්නේ. ඇස, කන, නාසය, දිව, කය, මනස ඔච්චරයි. ඔය අත්දැකීම් පරාසයේ ඇතුලේ තමයි රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියන ටික ඉන්නේ. එතන මේ පේන මට්ටම ඇතුලේ අපිට මොකක් මේ අනාත්ම කියන එක. අනාත්ම රූපයක් තියෙනවා, අනාත්ම හැක් තියෙනවා. ඇසේ කතාව තමයි කන බොන කෑමෙන් හැදුණු කර්මය ප්‍රත්‍ය කරගෙන පවතින එච්චරයි. කර්මය ප්‍රත්‍ය කරලා ප්‍රත්‍යෝපකාරී නැත්තම් මිනිසුන්ට පේන්න මට්ටම ඉන්නේ නැහැ. ඒකයි අජාති අන්ධ මිනිසු ඉන්නේ. උපතින්ම අන්ධ මිනිසු ඉන්නේ. ඒකයි. ඒ කොහොමද උනේ කියලා හරියටම වෛද්‍ය විද්‍යාව ඇතුලේ භෞතික ක්‍රියාවීමක් ඇතුලේ ඒක නේද ලෝකයා මේක තේරෙන්නේ නැති මේ භෞතික වාදීම මතයක් ඇතුලේ ඉන්නකොට යාලා සිත කියලා වෙනම ධර්මයක් පිළිගන්නේ. ඒ කියන්නේ ඔය පින්නතුන්ලා සිත කියලා වෙනම ධර්මයක් පිළිගන්නේ නැත්නම් සෝවාන් වෙන්නවත් හිතන්නේ නැහැ. සිත කියලා වෙනම ධර්මයක් නැහැ කියලා නම් පිළිගන්නේ නැහැ. රසායනිකව අත්දැකීමක් විතරක් තියෙන්නේ කියලා පිළිගන්න. පෞකල් දේශන දෙක දිම් මම එක විස්තර කළා. මේ මෑත කාලෙම දේශන මොකද මේ මෑත කාලේ අපේ දැන් මේ බණහඬ ඉන අය ඉන්නවා. ඒගොල්ලෝ අත්‍යම හරි අවංකයි. ඒක විස්තර කරන්නුනේ ඒකයි අවංකයි. අවංක වුණාට ඒ අවංකකම ඇතුලේ ඇත්තටම මුමනාව තියෙනවා. නමුත් අර සිත කියලා වෙනම ධර්මයක් කියලා පිළිගන්න කැමති නේ. ඒගොල්ලෝ හිතනවා මොළේ ක්‍රියාකාරීත්වය තමයි තියෙන්නේ කියලා. මොළේ තියෙන්නේ රසායනික ක්‍රියාවලිය. ତොර රසායනික ක්‍රියාවලියත් සිතේ ක්‍රියාවලියත් ගත්තම ආම්පුණ වෙනස්. ଏතොර සිතේ කෘත්‍ය රසායනික ක්‍රියාවලියකට පවරන්න විදිහක් නැහැ. සිත රසායනික නැහැ ඇත්තටම. හැබැයි මේ මොළේ ක්‍රියාකාරීත්වයට සිත බොහොම ඍජුව සම්බන්ධයි. මොළේට සිත ඍජුව සම්බන්ධයි. අදෘ දැන් චක්කු විඥානයේ පහළ වීම අපි කතා කරද්දී ඇස පැත්තින්නේ කතා කරන්නේ. අන්න ඒ වගේ මේ සමස්ත සිතේ ක්‍රියාවලිය ගත්තාම ඒ කියන්නේ මොලේ අතහැරලා කතා කරන්න බෑ. එච්චරයි. නමුත් මොලේ තියෙන රසායනික ක්‍රියාවලිය. ඒ මොලේ සිද්ධ වෙන රසායනික ක්‍රියාවලියට පින්වත්නි අපි තුල ඇති වෙන හැඟීම බාර දෙන්න බෑ. ඒක ලොකු ප්‍රශ්නයක්. අපි තුල ඇති වෙන චිත්තා වේග තියෙන්නේ. ඒක රසායනික ක්‍රියාවලියකට බාර දෙන්න පුළුවන් කමක් නෑ. ඒක බාර දෙන්න බෑ. අධික දුකක් අපිට දැනෙනකොට ඒක මොලේ රසායනික ක්‍රියාවලියකට බාර දෙන්න විදියක් නෑ. අන අධික දුකක් අපිට දැනෙනවනේ. හිටිගම මහ පුදුම පීඩාකාරී දුකක් දැනෙන්නේ නැද්ද? මහ විශාල වෙහෙසකර දුකක්. හිටිගම මහ පුදුම පොළොවේ හැප්පිලා කෑ ගහලා අඬන්න හිතෙන දුකක්. ඒක කොහොමද පින්වත්නි? ඒක කොහොමද මේ රසායනික ක්‍රියාවලියකට බාර දෙන්නේ? එහෙමනම් ඒක ඒක ලොකුම අභියෝගයට ලක් වෙන තැනක්. පෞකල් මන් දේශනාවේදී ඒක ඉතා බරපතලව මතු කළා. ඒක ඒක එහෙමනම් අපි තුමුක ඒක එහෙමයි කියලා. එහෙමනම් මිනිහෙක්ගේ මොලේ රසායනික සංයුතිය දිහා බලලා හවසට දුක උපදින්න නියමිතයි කියලා පූර්ව නිගමනයකට එන්න පුළුවන් වෙන්න ඕන දිනු තාක්ෂණික ලෝකයට. රසායනික ක්‍රියාවලිය දෙස බලා රසායනික සංයුතිය හැසිරීම දිහා බලලා හවසට කොහොමද මෙයාට දුක එන්නේ? හවසට දුක එන්න ලෑස්ති. තව පැයකින් එයාට මෙන්න මේ දුක යාව ඉඳින්න ලෑස්ති. තව පැය එකමාරකේ මොකද මේ කාලේ දිනුනේ තාක්ෂණ. ඒතර ස්ථිරව මේ හවස මෙයා දුක් විඳිනව මෙන්න මේ දුක විඳිනව මෙයා කියලා රසායනික සංයුතිය හැසිරීම දිහා බලලා තමා තුල දුක විඳින පරිමාව දුකේ සීමාමායි. එයාගේ එයා තුල උපදින දුක කොච්චර පරිමාවෙන් එයාට බලපෑම් කරනවද කියලා කියන්න පුළුවන් වෙන්න ඕන. කියන්නේ සිතක එහෙමනම් ඇත්තටම රසායනික කතාවම නම් මේක තියෙන්නේ. දැන් මේ භික්ෂුන් වහන්සේලා පවා එක්තරා විදියක උපත්පාලනය කරන්නේ. අපේ මනස සම්පූර්ණයෙන්ම අවුල්ලලා යන්න ඕන. එක්තරා විදියක මේ පැවිදි වෙච්ච අය වුණත් උපත් පාලනයක් නිකරගෙන යන්නේ. මානව වර්ගයේ ප්‍රධාන අවශ්‍යතාවයක් විදියට නී ලිංගික ජීවිතය සලකන්නේ වනවශ්‍ය වනිමිනි. නමුත් මේ සිත දකිමින් වාසය කරනකොට යාතුල ඇතිවෙන මේ ක්‍රියාවලිය දිහා බැලුවම තේරෙනවා මේ සිත කියලා වෙනම එකක් තියෙනවා. ඒ සිත දකිමින් දකිමින් වාසය කරනකොට ඔගොල්ලෝ හිතනවට වඩා බොහෝ දේවල් පාලනය කරන්න පුළුවන්. බොහෝ දේවල් කළමනාකරණය කරන්න පුළුවන්. එතකොට මේ රසායනික කතාව ඇතුළේ මේ හිර වෙලා ඉන්න ගොඩාක් බෞද්ධයන්ට සත්‍ය අවබෝධය කරා යන්න බෑ. නිවන් නම් දකින්නම බෑ. ওই පින්නතුල පළවෙනිින් උත්සාහ කරන්න සිත කියන්නේ වෙනම ධර්මයක් කියලා පිළිගන්න පින්නත්. ඒක හොඳටම තේරෙන්නේ සමත විපස්සනා වශයෙන් සිත වඩනකොට. ඒක පැහැදිලිව යාට දකින්න පුළුවන් භාවනාවේ. ඒ භාවනාව තුළ උපදින සංයමයෙන් ඒක හරියට පැහැදිලිව දැක ගන්න පුළුවන්. ඉතින් පින්වත්නි මේ අනාත්ම වූ ලෝකයක ඒතර ආත්මීය වශයෙන් හිටින සංඥාවයි තිතට. ඒක මොලේ රසායනික සංයුතියට බාර දෙන්න බෑ. ඒතර මේක දකින්න ප්‍රඥාව කියලා වෙනම ඉන්ද්‍රියක්. ඒක මේ භෞතික කයට සම්බන්ධ කන්නේ මේ ප්‍රඥාව කියලා වෙනම ඉන්ද්‍රියයි. සිත කියලා වෙනම ධර්මයක් අපි පිළිගන්නවානේ. එතකොට ඒකට අදාළව යම්කිසි ආකාරයක ආධ්‍යාත්මික අවකාශයක් වෙනම අපි කතා කරගෙන දියුණු කරගෙන යනවා. ඒක දියුණු කරගෙන යනවා. අන්න ඊට තමයි ප්‍රඥාවෙම ආйти. ඒ කියන්නේ යම් කෙනෙක් පින්වත්නි භෞතිකවාදී නම් එයාට ප්‍රඥාව වඩන්න බෑ. ඇයි? ප්‍රඥාව භෞතිකත්වයට සම්බන්ධ එකක් නෙමෙයි. ඒකනේ බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය ධර්ම කියලා වෙනම තෝරන්නේ. මොනවාද ඉන්ද්‍රිය ධර්ම? ඉන්ද්‍රිය ධර්ම කියන්නේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. ඒවා ඉන්ද්‍රිය ධර්ම. ඒතර භෞතිකත්වයට ඔගොල්ලෝ කියන රසායනික ක්‍රියාවලියට සම්බන්ධ ඉන්ද්‍රිය පහක් බුද්ධ ශාසනය පෙන්වනවා. ඇස, කන, නාසය, දිව, කය කියලා පහක් පෙන්වනවා. පංචේන්ද්‍රිය කියලා කියන්නේ ඇස, කන, නාසය, දිව, කය කියලා පහක් පෙන්වනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ සිත සම්බන්ධව කතා කරද්දී වෙනම ඉන්ද්‍රිය ධර්ම පහක් ඒවා වඩන්න පුළුවන් කියලා පෙන්නනවා. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. එතරම් ප්‍රඥාව කියන ඉන්ද්‍රිය වැඩෙන්නේ නැහැ සිත කියලා වෙනම ධර්මයක් තියෙනවා කියලා නොපිළගත් කෙනෙකුට. අන්න ඒකයි ගොඩාක් ඔය මේ ගොඩාක් සද්ධාවන් ගොඩාක් අවංකය ඉන්නවා. ධර්මී දියුණු ගන්නේ නැමුත ඒගොල්ලන්ට ඒක කරගන්න බැරි එකයි. ගොඩාක් වෛද්‍යවරු එහෙම ඉන්නවා පිළිගන්න ඒගොල්ලට කරන්න බැරි එකයි. ගොඩාක් වෛද්‍යවරු එහෙම ඉන්නවා ඒගොල්ලෝ හරි හොඳ අය. නමුත් එයාලට මේ සෝවාන් වීම ගැන අපිට ඒ කියන්නේ මේක පිළිගන්න හුඟක් සත්පුරුෂයන් ඉන්නවා. වෛද්‍යවරු, ඉංජිනේරු, මහත්වරු එක එක මට්ටමේ අය ඉන්නවා. ඒගොල්ලෝ මේක දිනු කරගෙන යන්න පුළුවන්. නැත්තම් වෙන්නේ අර දන් දෙන එක. ඕ ටිකත් එක්ක බුද්ධ ශාසනීය නාමයෙන් ඉඳලා නිකාම ජීවිතය අතහැරලා දාන්නයි වෙන්නේ. මිකෙන් සිත කියලා වෙනම ධර්මයක් පිළිගන්නේ නැත්තම් එතන ඉහට බෑ දොර ඇරින්නෙත් නේ කතා කරලා වැඩන්නේ. ඇයි ප්‍රඥාවෙන් ප්‍රඥාව සිත කියලා වෙනම ධර්මයක් පිළිගත්ත තැනක තමයි ප්‍රඥාව වඩන්න පුළුවන්. ඇයි ප්‍රඥාව කියන්නේ ඉන්ද්‍රිය සීමාවේ රසායනික සංයුතිය ඇතුළේ ලිහන්න පුළුවන් එකක් නෙමෙයි. ඇසගොගේ ඉන්ද්‍රියක් නෙමෙයි ප්‍රඥා ඉන්ද්‍රිය කියන්නේ. එතකොට ඒක භාවනාවසින් වැඩිමින් සිත විමසීමින් සිත කියවීමින් දකින්න එක වැඩෙන එක. ඒ ප්‍රඥාවම පාවිච්චි කරලා ප්‍රඥාවෙන් සිත දිහා බලනකොට සිත ඇතිවෙන නැතිවෙන රිද්මයක් පේන්න ගන්නවා. මේ අහින් රූප පේනවා වගේ මේ සිත ඇතිවෙන නැතිවෙන විදිය, සිත හටගෙන නිරුද්ධ වී යන විදිය, ඊට හේතුන් නිසා හටගන්න විදිය, හේතු නිරුද්ධ වෙමින් නිරුද්ධ වී යන විදිය පේනකොට ඒ පේනක ඇතුළෙන් මෙයා ප්‍රඥාවෙන් අනිත්‍ය වශයෙන් දකිනවා. එහෙනම් අනිත්‍ය වශයෙන් දකින්නේ ප්‍රඥාවයි. ඔයාලටත් අනිත්‍ය වශයෙන් ඇහින් දකින්න පුළුවන් කොණ්ඩේ සුදු වෙන එක, හැම රැලි වැටෙන එක වගේ ඒවා අනිත්‍යයි කියලා ඔයාලා හිතනවා. නමුත් ඒක ප්‍රඥාවෙන්ම දකින කතාව නෙමෙයි. ඒක ස්මර්ථ මේ පේන එක. ඒ කියන්නේ කොණ්ඩේ සුදු වෙන එක අනිත්‍යයි වගේ කියලා කියන බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ. කණ්ණාඩි ඉස්සරහා ගියාම පේනවනේ. ඒකට බුදුරජාණන් වහන්සේ නම් මම මොකටද පහළ වෙන්නේ? ඇඟ රැලි වැටෙන එකට මිනිස්සු කැමති නෑ. ඉතින් ඒක රැලි වැටෙන එක දුකක් කියලා කියන බුදුරජාණන් වහන්සේ නම් පහළ වෙන්න ඕනේ. කණ්ණාඩියක් ඉස්සරහට ගියාම කලින් හොඳට තිබ්බහම දැන් රැලි වැටිලා නම් බැලුවම පේනවා. කෙලෙස් සහගත තමන්ගේ කය මම කියලා බලන බැල්ම ඇතුලේ මතකේකුත් තියෙන නිසා ඒ කාලේ ඇඟ තිබ්බ විදියත් මතකයි, දැන් තියෙන විදියත් මතකයි. සසඳ බලන්න පුළුවන්. එතකොට තේරෙනවා අනේ කලින් හොඳටම තිබ්බා නේද කියලා. අනේ මේ විදිහට මං කැමති ඒ වුණාට දැන් එහෙම නෑනේ හැම කියලා බලනකොට දුකක් ඇති වෙනවා. ඔක දුකයි, ඕක දුකක් කියලා කියන බුදුරජාණන් වහන්සේම පහළ වෙන්න ඕනේ. එතකොට ඊට වඩා අර ප්‍රඥාවෙන් දකින්න කෙනාට ප්‍රඥාවට අහු වෙන ටිකක් තියෙනවා. අනිච්ච දුක්ඛ අනාත්ත කියලා. ඒක ප්‍රඥාවට අහු වෙන එක. ඒ ප්‍රඥාවෙන් එයාගේ සිත දකිනවා. ඒ දැකපු සිත ඇතිවෙන නැතිවෙන විදිය බලනවා. බලලා තුන්වෙනි පාරට ඒක අනිත්‍යයි කියලා බලනවා. හතරවෙනි වරට ඒක අනිත්‍ය වෙලා යනකම නිසා අනාත්මයි කියලා බලනවා. අන්න එහෙම බලනකොට කෙලෙස් ටික ඔක්කොම කඩාගෙන වැටෙනවා. එයා යන්තන්න. එතකොට එයාට මොකද වෙන්නේ? එයා තුළ පින්වත් නී වෙන්නේ යෝ තස්සා ඒව අශේෂ විරාග නිරෝධෝ. අන්න නිර්වශේෂ වශයෙන් තණ්හාව කඩාගෙන වැටෙනවා. අශේෂ විරාග නිරෝධෝ සබ්බෝ පදිපටි නිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ චාගෝ පටි නිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ චාගෝ කියන්නේ එයා අතාරිනවා. මොනවද අතාරින්නේ? යාගෙම ප්‍රවාහය අතහැරලා දානවා. යා දාන්නා මේක මට පාලනය කරන්න බෑ. හැම වෙලාවෙම ලෝකෙ පාලනය කරන්න යෑමෙන් තමයි පීඩාව නිර්මාණය වෙන්නේ. බුදුරජාණන්සේගේ ශ්‍රාවකයා ලෝකෙ පාලනය කරන්න යන කෙනෙක් නෙමෙයි. කවදාමත් ලෝකෙ පාලනය කරන්න යන්න එපා. ගෙදර පාලනය කරන්න යන්න එපා. බිරිඳ පාලනය කරන්න යන්න එපා. ස්වාමියා පාලනය කරන්න යන්න එපා. බෑ පාලනය කරන්න. පාලනය වුණා වගේ බොරුවට ඉඳීවාලා ඉස්සරහ. මොකටද අපි එහෙම රැවටෙන්නේ ලෝකෙට? මේ බුදුරජාණන්සේගේ ශ්‍රාවකයා හරිම ස්වෛරී කෙනෙක්, ස්වාධීන කෙනෙක්. එයා ලෝකෙ පාලනය කරන්න යන්නේ. චාගෝ එයා මොකද කරන්නේ? එයාගේ සිතින් එක අතහැරලා දාන. ඉතින් සිත පිළිගන්න කෙනෙකුට තමයි කතරින්ද වෙන්නේ. ඒ සිත පිළිබඳව සිත වෙනම ධර්මයක් කියලා පිළිගන්න නැති තැනක බණහල ගියාම ඒගොල්ලෝ ඉතින් අර සාමාන්‍ය විදිහට ඉන්නවා. සාමාන්‍ය විදිහට ඉන්නවා. ඉතින් මේ විශේෂයෙන්ම මේකට උවමනාවක් නැති එක තමයි බලපන්නේ. දැන් අද නම් මේ ධර්මයට උවමනාවක් නැහැ ගොඩක් අයට. ඒගොල්ලෝ සම්ප්‍රදායට කවුරු හරි මැරුණාම හරි මේ බණක් කියනවා. ඊට පස්සේ ඒගොල්ලෝ උමනාවක් නැහැ. ඒ ඊට පස්සේ උමනාව නැතිකමට යාලා කියනවා මේ ගොඩාක් අය අපිට කියන දේ තමයි අනි මට මේ මට අනි හඳුනේ ওই ධර්ම තේරෙන්නේ නැහැ නේ කියනවා. ඔයාලා උගා දක්ෂය. ඔයාලට තේරෙන්න විදියක් නැහැ. උමනාවක් නැතිකමයි තියෙන්නේ. ඔය පින්නතුන්ලා අදක්ෂය නෙමේ. ඔගුලගේ වෘතිය මට්ටම්, ඔගුලගේ හැකියාවන්, ඔගුල සමාජයේ ගොඩනගා ගත්ත ස්වභාවය, ඒවා දිහා බැලුම ඔයාලා අදක්ෂයි කියලා පිළිගන්න බෑ. ඔයාලට මේ ධර්මයේ ගැන උවමනාවක් නැතිකම විතරයි තියෙන්නේ. සමහර අය කියන්නේ මේ මට මතක නෑ ධර්මයේ කියලා කියන්නේ. මට අමතක වෙනවා. ඉතින් ඔයාලට ඔය පින්නතුලගේ ගෙදර තියෙන තැන අමතක වෙනවද? අලුතෙන්ම ගෙදරකට ගියා කියන්නකෝ. අලුතෙන්ම ගෙදරකට ගියාම අලුතෙන්ම ගිහින් තියෙන්නේ. ඉතින් මේ ගෙදර කියලා වෙන ගෙවල් වලට යනවද? අලුතෙන්ම ගියොත් කවුරු වුණත් හොඳට බලන්න. දැන් ඔයාලගේ ගෙදර, ඔයාලගේ ගෙදරට යනකොට දැන් අලුතෙන්ම අපි හිතමුකෝ අලුත්ම ගේකට ගියා, හරියම නගරාසන්නයි, ඒ වගේම විශාල ජනගහනත්වයේ වැඩි ගෙදරකට ඔයාලා යනවා. ඒතර ඔයාලා රැයට හවස වැඩට ගිහින් අනේ මම මේ ගෙදර හොයාගන්න බැරුව මේ වෙන ගෙදරකට ආවා කියලා කියනවද ඔයාලා? ඔයාලා හොඳට ලෑන්ඩ්මාර්ක් එක හොඳට මතක තියාගන්න ඕනේ. මතක තියන ගෙදර ඉනෝ. ඒ කියන්නේ ඔයාලට මත් ධර්මයේ මතක හිටින්නේ නැහැ කියන්නේ බොරුවක්. මේ වයස කායෙම කියනවා අනේ මතක හිටින්නේ නැහැ නේ හඳුරන්නේ දැන් කියලා. ඒක උවමනාවක් නැති කමක් තියෙන. උවමනාව තියෙන කෙනාට හොඳට මතකයි. ධර්මයට උවමනාවක් තියෙනවා. මේ ඒ කියන්නේ උවමනාව එන්නේ ධර්මයේ වටිනාකම දකින්න දකින්න තමයි උවමනාව එන්නේ. වටිනාකම දකින්න නැති කෙනාට උවමනාව එන්නේ නැහැ. උවමනාවක් තියෙන්න ඕනේ. ඒකට පළවෙනි එක තමයි හොඳට භාග්‍යවතුන් වහන්සේ කියව ගන්න ඕනේ. බුදුරජාණන් හොඳට කියව ගන්න ඕනේ. ඉතින් ඒකට හොඳ පොතක් තියෙනවා, ඒ රේරුකාණී චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේගේ සූවිසි මහා ගුණය කියලා කහපාට ලොකු පොතක් තියෙනවා. ඒකෙන් බුදුරජාණන් හොඳට කියව ගන්න පුළුවන්. ධර්මයේ හොඳට කියව ගන්න පුළුවන්. සංඝයා කියන්නේ කවුද කියලා හොඳට කියව ගන්න පුළුවන්. එතකොට ඒක හොඳට කියව ගත්තා මොකද වෙන්නේ? ඒක හොඳට කියව ගත්තට පස්සේ පින්වත්නි, ඒ පහදිනවා යා, ඒකට පහදිනවා. දැන් ඔගොල්ලෝ අර බටහිර විද්‍යාවට පහදිලා ඉන්නේද? එතකොට දැන් සමහර අය කියනවා අපි නම් ආගම් වලට නෑ කියලා. මේ කාලේ ලංකාවේ සමහර අය කියනවා අපි ආගම් ගැන නෑ වුණා. ඒගොල්ලන්ට යා බටහිර විද්‍යාව ආගමක් වගේ අදහනවා. එතකොට මං කියන්නේ කිසිම දෙයක් ආගමක් වගේ අදහන්න එපා. හොඳට ඒතර බුද්ධ ශාසනය කියන්නේ තමන්ව දකින්න විදියනේ. පොඩ්ඩක් බලන්න බුද්ධ ශාසනය හරහා තමන්ව දකින්න. ඉතින් ඒකට අර ශ්‍රද්ධාව කියන එක හරි වටිනවා. ඒතර බුදුරජාන් වහන්සේව කියව ගන්නකොට පහදිනව නිකම්ම ඇත්තටම. ඇයි බුදුරජාන් වහන්සේ පින්වත්නි මහ විශාල ධනවත් කෙනෙක් නේ ගිහි කාලේ. ඒතර ඒ උන්වහන්සේගේ උන්වහන්සේ බොහොම බලවත් කෙනෙක් ඇත්තටම. යුවරජ කෙනෙක්. ශාක්‍ය වංශයට අයිති බොහොම ධනවත් බලවත් කෙනෙක්. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ නිකම් ප්‍රාදේශ සභාවක කෙනෙක් වගේ, නිකම් නගර සභාවේ නගරාධිපති වගේ කෙනෙක් නෙමෙයි. එහෙම එක වෙන්න බෑනේ. හේමන්ත ගිම්මාන වස්සාන කියන ඍතු වලට වෙන වෙනම මාලිගා තිබ්බා කියුවම් පුදුමයිනේ. උන්වහන්සේ මාලිගාවේ ඉන්නකොට අවුරුදු 25 වෙනකොට මුළු මාලිගාවම 25 අවුරුදු 25 අය විතරක් හිටියේ කිව්වම්. එතකොට සාමාන්‍ය කෙනෙක් වෙන්න බෑ. එතකොට ඒ ඔක්කොම අතෑරලා දාලා ගියේ ඇයි? උන්වහන්සේට දැනුණා මේ ඇසින් ලෝකේ බලනකොට ඒ බලන ලෝකේ මගේ වසඟේ නෑ. ඒක මට ඕන විදිහට පාලනය කරන්න බෑ කියලා උන්වහන්සේට තේරිලා තිබ්බා. එතකොට තමන්ට ඕන විදිහට මේක පාලනය කරන්න බැරි බව දැනගත්තා. එතකොට ඒ නිසා උන්වහන්සේ දැනගත්තා මේ රූප තණ්හාව තියෙනකන් දුක එනවා කියලා දැනගත්තා. මේ ලෝකෙට වටිනාකම තියෙනකන් දුක එනවා. වටිනාකම හොද්දට බලන්න පින්නත් වටිනාකම තිබ්බොත් හෙවණැල්ල වගේ දුක එනවනේ. ඔයාලට ලෝකයේ වටිනවා කියලා දැනුනොත් ඒ දැනින කමමයි දුකේ උපත. ලෝකෙට වටිනාකම් නොදී ඉන්න මට්ටමට හිත දකින්න එක තමයි බුද්ධ ශාසනයේ අර්ථය. සිත දකින්න දකින්න වටිනාකම් හිතේ රැඳෙන්නේ නැහැ. හරි පුදුම දෙයක්. පින්වත්නි, ඔය සිත දකින්න දකින්න වටිනාකම් රැඳෙන්නේ නැහැ. ඔයාලට දුකෙන් දුක අඩු කරගන්න ඕන නම් මේ ජීවිතේ ලෝකය වෙනස් කරන්න යන්න එපා. ලෝකය වෙනස් කරන්න යන්න එපා. ඔය පින්නතුන්ලා කරන්න ඕන එක දෙයක් තියෙනවා, ලෝකේ වෙනස් කරන්න එපා. මේ දුක සකස් වෙච්ච විදිය දකින්න. Taman අන්ධබාල පෘථග්ජන මට්ටම දකින්න. අන්ධකමක් නේ අපිට තියෙන්නේ. අන්ධකමක් තියෙන. ඒ අන්ධකම ඇතුලේ තමයි මේ සම්පූර්ණින් මේ ජීවිතේ පැවැත්ම අභියෝගයට ලක් වෙලා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන උපායාසයෙන් බැටකන්නේ. මේ පැවැත්ම ගැන බුදුරජාණන් වදාළ විදිහක් තියෙනවා. ඒතොර දැන් අන්ධෙක් හිතන්නකෝ, අන්ධෙක් ඉන්නවා කියලා. පේන්නේ නෑ, ලෝකේ දැකලා නෑ. එතකොට අන්ධෙක් දවසක් මේ කකුල පැටලිලා වැටුණලු. ඇයි අර පේන්නේ නෑනේ? වැටුණට පස්සේ පින්වත්නි යාගේ දනහිසේ බිම ඇද වැටලා දනහිසේ තුවාලයක් ආවලු. දනහිස තුවාල උනාලු. ඊට පස්සේ ආ බෙහෙත් කරින් ඇල්ලුවේ තුවාලෙට. ටික දවසක් යනකොට ඒක වටේටත් බිබිලි එන්න පටන් ගත්තා. විස බීජ ගිහින් වටේට බිබිලි ඇවිල්ලා තවත් වටේට තුවාල හැදුනලු. එතකොට වටේට තුවාල හැදුනාම එයා දවසක් එයා ඇවිදිනකොට මේක වදිනවලු. ඒක ගල්වල වදිනවා, ගස්වල වදිනවා. ඉතින් එයාට ගස් කල් තියෙන බව තේරෙන්නේ නැහැනේ. මේ ඔක්කොම අවුල වෙන්නේ පේන්නේ නැතිකම නිසානේ. ඊට පස්සේ එයාට හිතුනලු මේක හරියන්නේ නැහැ. මේක හරියන්නේ නැහැ. මම මේකට බෙහෙත් කරගන්න ඕන කවුරුහරි වෛද්‍යවරයෙක් හොයාගෙන කියලා එයාට අදහසක් ආවා. ඒ අදහසත් එක්ක වෛද්‍යවරයෙක් එයා හොයාගෙන ගියාලු. එතකොට එයා හොයාගෙන ගියාට පස්සේ වෛද්‍යවරයා මේ බල්ලකුලා මම බෙහෙත් කරන්නම් කියලා කිව්වලු. ඊට පස්සේ වෛද්‍යවරයා දාපු බෙහෙත විස උනාලු. වෛද්‍යවරයා දාපු බෙහෙත් ගල්වපු බෙහෙත විස වෙලා මේක පැසවන්න පටන් ගත්තලු. සැරෝ පිරෙන්න ගත්තලු අලුතින්. ඊට පස්සේ ඒ සැරෝ පිරිලා එක වෙලාවක මෙයා මේ තුවාලේ පුපුරලා ගිහින් මා විශාල දුකකටපත් වෙනවා. අන්නේ ওই කතාව ඇතුලේ භාග්‍යතුන් වහන්සේගේ මුළු පටිච්ච සමුප්පාදයම තියෙනවා. මේ අන්ධ බව කියන්නේ අපිට මේ ලෝකේ සකස් වෙලා තියෙන කොහොමද කියලා තේරෙන්නේ නැහැ. අර අපි කිව්වේ මේ ඇස තියෙන්නේ ආහාර ප්‍රත්‍යයෙන්, කනබුන කෑමෙන් මේක හැදිලා තියෙන්නේ. කර්මය ප්‍රත්‍ය කරගෙන තමයි පවතින්නේ කියලා. කර්මය ප්‍රත්‍ය කරගෙන තමයි පවතින්නේ. ඒතර කෙනෙක් අන්ධ වෙන්නේ මොකක් නිසාද? කර්මයේ උපකාරය නැති නිසා. එතකොට මේ ඇසේ කතාව දන්නේ නැතිකම. එතකොට ඇස ඉදිරියේ ඇස අනාත්මයි. අපිට ඕන විදිහට වෙච්ච එකක් නෙමෙයි. එතකොට ඇස ඉදිරියට එන රූපය තනාත්මයි. ඒ වෙලාවේ සිත පහළ වෙනවා නම් ඒකත් කලින් පෙර නොතිබීනේ හටගන්නේ. අලුතින් සිත පහළ වෙන්නේ. අලුත් ධර්මයක් සිත. මොකද සිතේ ස්වභාවය තමයි ඇති වෙලා ඉතිරි නැතුවම නැති වෙලා යනවා. ආය අලුතින් හටගන්නවා. ඒකයි සමහරලාට රාගය තියෙනවා, සමහරලාට දේශය තියෙනවා, සමහරලාට සද්ධාව තියෙනවා. සිතේ බලන්නකෝ සද්ධාවයි රාගයයි ඔක්කොම එකට ඉන්නේනේ. හොඳට බලන්නකෝ ඇලීමයි ගැටීමයි දෙකම එක වෙලාවේ සිතේ පවතින්නේ නැහැ. ගැටීම නම් ගැටීම, සද්ධාව නම් සද්ධා. ඒක නිරුද්ධ වීමෙන් තමයි තව එකක් ඇති වෙන්නේ. එතකොට ඒක පේන් අපිට හිතනවා නෑ නෑ එකටම වගේ තියෙනවා කියලා හිතෙනවා. ඒ අපිට අර සිත ගැන අර ප්‍රඥාවෙන් දකින්න බැරි කමට තමයි පින්වත්නි අපිට එහෙම දැනින්නේ. එහෙම තේරෙන්නේ. ඒ කියන්නේ සිතත් ඇසත් අනාත්මයි. ඇසට රූපේන රූපත් අනාත්මයි. ඒ ඔස්සේ ඒ ඇසට රූපේ ගැටෙනකොට චක්කු ප්‍රසාදේ මත වර්ණ සටහන පතිත වෙන රූප අඳුරන්න බෑ ඇසට. සිත පහළ වෙනකොට ඒක චක්කු විඥානේ. ඒක පහළ වීමෙන් මොකද වෙන්නේ? දිගුවක් විදිහට තමයි රූප අඳුන ගන්නෙ. රූප විතර්ක කරන්න පුළුවන් වෙන්නේ, රූප විචාරන්න පුළුවන් වෙන්නේ. ඕකේ දිගුවක් අවසානයේ තමයි රූප තණ්හා උපදින්නේ. ඒතර කොච්චර වේගෙන් ඕක වෙනවද? ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ චක්කුංච පටිච්ච ආවුසෝ රූපේච උපජ්ජති චක්කු විඥාන. චක්කුංච පටිච්ච ආවුසෝ රූපේච උපජ්ජති. උපජ්ජති චක්කු විඥාන. උපදිනවා චක්කු විඥානේ කියලා සිතක්. මේ වර්ණ සටහන චක්කු ප්‍රසාදේ මත පතිත වීමෙන් උපදිනව මොකද්ද? උපජ්ජති චක්කු විඥානං. ඒ වෙලාවේ උපදින්නේ සිත. හැම වෙලාවම අලුතින් අලුතින් සිත උපදිනවා. සිත ඒ කියන්නේ මේ ඔයා කලින් වගේ නෙමෙයි දැන් හිතන්නේ කියලා අපි කියන්නේ. මං හිතුවේ නෑ ඔයා ඔහොම. ඉතින් ඔයා හිතන්න ඕනේ එහෙම. ඇයි? සිත හැම වෙලාවම අලුතින් අලුතින් තමයි උපදින්නේ. මං හිතුවේ නෑ ඔයා වෙනස් වෙයි කියලා. ඒ හිතන්න වෙනස් වෙන බව. ඇයි? සිත අලුතෙන් අලුතෙන් ආයේ උපදිනවා. කිසි මිනිහෙක් මත විශ්වාසය තියන්න එපා. මේ විදිහට විමසන්නකො දුක ඉන්නෙම නැහැ. මේ බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට හිතන්නකො. දැන් අපි හිතන්නේ නැතුව දෙයක් අපි කරා එනකොටනේ අපි අඬන්නේ, දොඩන්නේ, වැළපින්නේ. අපි දන්නවා මගේ සිතත් වෙනස් වෙනවා, මගේ බිරිඳගේ සිතත් වෙනස් වෙනවා, මගේ ස්වාමියාගේ සිතත් වෙනස් වෙනවා. හැම වෙලාවකම සිත වෙනස් වෙනවා කියලා හිතන්නකො. එතකොට යා කවදාවත් ලෝකෙට අභියෝග කරන්නේ අනි ඔයා ඇයි ඔහොම හිතන්නේ කියලා අහන්නේ එයා. එයා ඇයි සිත අලුතින් අලුතින් උපදිනෝනේ? චක්කුංජ පටිචාවුසෝ රූපේච උපජ්ජති චක්කු විඥාන. උපදිනව චක්කු විඥානේ කියලා සිතක් අලුතින් උපදින. එතකොට මෙන්න මේ තුන එකතු වුණාම ඇස රූපය සිත මේ තුනම එකතු වුණාට පස්සේ මොකද වෙන්නේ? තින්නම් සංගති පස්සෝ. මේ තුනම එකතු වුණාම මොකද වෙන්නේ? මේ තුන එකතු වුණාම තින්නම් සංගති පස්සෝ. මේ තුන එකතුවට කියනවා ස්පර්ශය කියලා. ස්පර්ශය තින්නම් සංගති පස්සෝ. මේ තුනක එකතුවටයි ස්පර්ශය කියන්නේ. ඇසක් තියෙන්නත් ඕන, රූප තියෙන්නත් ඕන. ඒක ඔස්සේ උපදින්න ඕන චක්කු විඥාන සිත කියලා එක. මේ තුනම තිබුණා මොකද වෙන්නේ? තින්නම් සංගති පස්සෝ. පේනවා. පේනවා කියලා අත්දැකීමක් වෙනවා. පස්ස පච්චය වේදනා. පේන එක එතනම සිත නිරුද්ධයි. පේනවා කියන එක එතනම සිත. ඒ පේනේ පේනවා කියන සිත පින්වත්නි වේදනා උපද්දවල තමයි නිරුද්ධ වෙන්නේ. කොච්චර වේගෙන් වෙන්න ඕනද? පේනවා කියන චක්කු විඥාන සිත වේදනාව උපද්දවලා පස් ස්පර්ශයේ වේදනාව උපද්දවලා ඒ සිතේ වෙලාවෙම නිරුද්ධ වෙලා යනවා. වේද එතකොට විඳින්නත් පුළුවන්. ඊට පස්සේ යම් වේදේති තං සංජා විඳින විඳිනේව අඳුන ගන්නවා එයාගේ සිතින්. විඳින විඳිනේව අඳුන යම් වේදේති තං සංජානාති. සංජානනී කියන අඳුනනවා කියන එක. විඳිනකොට අඳුන ගන්නකොට සංජානාති තං විතක්කේති. අඳුනගත්තදී විතර්ක කරන්නත් පුළුවන්. කලින් දැකපුවා මතකයිනේ. අපේ සිත කෙලෙස් සහගත මතකයක් තියෙනවා. ඒකෙන් විතර්ක කරන්න පුළුවන්. ඒ විතර්ක කරනකොට තමයි දරුවා වැටහෙන්නේ. බිරිඳ වැටහෙන්නේ. ස්වාමි පේනකොට ඔය මගේ දරුවෝ අඳුන විතර්ක කරනවා. විතක්කේති තම් පපංජේ. එතකොට ඒ විතර්ක කරනකොට පේන මට්ටම තුළ තෘෂ්ණා මාන දිට්ටි කියලා ගතියක් එනවා. විතක්කේති තම් පපංචේති. ඔන්න ඔය ප්‍රපංචකරණය කියන එක තමයි සසර හදන්නේ. ආයෙ උපදින්න ඔය ප්‍රපංච නිසා. එතකොට පේන මට්ටම කියන එක කොහොමද වෙලා තියෙන්නේ? පේන මට්ටම කියලා කියන්නේ පින්වත්නි ඇහෙන් රූප බලනකොට ආහාරේ ආහාරින් හැදෙන මේ කර්මයේ ප්‍රත්‍ය කරගෙන පවතින එච්චරයි. පේන එක. හැබැයි මේ පේන මට්ටම තුළ මේ තමන්ගේ සිත අවබෝධ කරලා නැති නිසා, සිත ඇතිවෙන නැතිවෙන බව දන්නේ නැති නිසා, මේ සිත අනාත්ම බව දන්නේ නැතිකම නිසා, ඇස අනාත්මයි කියලා දන්නේ නැතිකම නිසා, ඇස ඉදිරියට එන රූපයත් මගේ වසඟේ පවත්වන්න බෑ කියලා දන්නේ නැතිකම නිසා මොකද වෙන්නේ? එයාට අර ඇසේ ක්‍රියාවලිය තුල දිගුවක් විදියට රූප තණ්හාව කියලා එකක් ඇති වෙනවා. ඒ රූප තණ්හාව ආවොත් ගැලවෙන්න ලීසි නෑ. ඒ රූප තණ්හාව වෙන්නේ මොකක් නිසාද? අර අන්ධය ගැන මං කිව්ව නේද? අන්ධකම කියලා කියන්නේ මේ ක්‍රියාවලිය දන්නේ නැතිකම. දැන් මේ කිව්වේ ඇස කියන්නේ සතර මහා ධාතු, රූපේ කියන්නේ සතර මහා ධාතු. මේ ඇසේ වෙනස තමයි කර්මයේ ප්‍රත්‍ය කරගෙන පවතින්නේ. කර්මයේ ප්‍රත්‍ය කරගෙන පවතින්නේ නැති වුණාට පස්සේ අන්ධ වෙන්න පුළුවන් කර්මෙන් උපකාරේ නැති වුණොත් එහෙම කර්මයේ ප්‍රත්‍ය වෙන්න කරගත්තේ නැත්නම්. එතකොට මෙන්න මේ විදියට ඇස කියන එක මෙන්න මෙහෙම සකස් වෙච්ච එකක් කියලා දන්නේ නැති එක තමයි අන්ධ බව. එතකොට මේ අන්ධ බව නිසා මොකද වෙන්නේ? එයාගේ කකුල පැටලෙනවනේ. කකුල පැටලෙනවා වගේ තමයි. පේන්නේ නැනි ඒ කියන්නේ ඇහින් රූප දකින්නකොට ඒ දකින්නක ඇතුලේ පින්වත්නි එයා අභිනන්දති. ඒ දකින්න ලෝකේ අභිනන්දනය කරනවා. අභිවදති. ඒකට යා මැදිහත් වෙනවා වාචසිකව, කායිකව. එතකොට සංස්කාර රැස් වෙනවා. සංස්කාර රැස් වෙන එක හරියට පය පැටලීම වගේ. සංස්කාර රැස් වුණාම මොකද වෙන්නේ? ඒ සංස්කාර රැස් වුණාට පස්සේ පින්වත්නි පය පැකිලුණාට පස්සේ බිම ඇදගෙන වැටෙනවා. බිම ඇදගෙන වැටෙනවා වගේ තමයි පින්වත්නි සංකාර පච්චය විඥාන. නැවත නැවත ඒ සංස්කාර නිසා නැවත නැවත එයා තුළ විඥානස්කන්ධය සකස් වෙනවා. විඥාන පච්චය නාම රූපං. ඒ නිසාම පින්වත්නි අර වටේට පින්වත්නි ඒ පුද්ගලයා තුළ මේ එයාගේ ජීවිතය තුළ අර මේ ගෙඩි ගැහිලා තුවාල වුණ එක ඒ තුවාලේ උඩුදුවනවා වගේ තමයි පින්වත්නි අර විඥානයක් තියෙන නිසා නැවත නැවත අපිට මේ නාම රූප මේ වතින් ගැඹුරු ඒවා දේශනා කීපයක් අහලා බලන්න නාම රූප ධර්ම සකස් වෙනවා. නාම රූප සකස් වුණාට පස්සේ ඊට පස්සේ අර ඒක පැසවල වටේටත් තුවාල හැදුණා වගේ ඇහෙන් රූප පේන්න ගන්නවා. මේ පැවැත්ම ඇතුලේ කණින් ශබ්ද ඇහෙන්න ගන්නවා. නාසයෙන් ගඳ සුවඳ දැනෙන්න ගන්නවා. දිවට රස දැනෙන්න ගන්නවා. කයට පහ මේක උඩුදුවනවා කතාව. මේ සිත සකස් වෙලා තියෙන නිසායි වෙලා තියෙන්නේ. මේ සිත පරණ හේතුඵල ධාමයෙන් සකස් වෙලා ප්‍රතිසන්දි විඥානයේ පවතින සවිඥානික නිසායි රූප පේන්නේ. ඉතින් මේ විඥානයේ පිටලා තියෙන කම නිසා ඒ විඥානයේ ඇහෙන් රූප පේනකොට චක්කු විඥානේ පහළ වෙලා රූප අඳුන ගන්නවා. මේ විඥානයේ තියෙන නිසා කණ්ඩ ශබ්ද හැනකොට සෝත විඥානේ පහළ ශබ්ද අඳුන ගන්නවා. මෙන්න මේ විදිහට ආයතන හයෙම්ම මේවා ලෝකේ අඳුනා ගන්න පුළුවන් මට්ටමිනු. උඩු දුවනවා මේ කතාව. එතකොට මොකද වෙන්නේ? වටේටම බිබිලි හැදිලා එයාට වේ රිදුම් දෙන්න පටන් ගන්නවා. අනිත් රිදුම් දෙන එක තමයි ඇහින් රූප දැක්කාම කෙනෙක් තුල සුඛ වේදනා උපදිනවා, දුක් වේදනා උපදිනවා. කණින් ශබ්ද ඇහුවම මනාපනම් සුඛ වේදනා උපදිනවා, අමනාප ශබ්ද හැනකොට දුක් වේදනා උපදිනවා. ඒ ඔක්කොම වෙන්නේ අන්ධ බව නිසා. අන්ධ බව කියන්නේ මොකද්ද? ඇහෙන් රූප පේනකොට ඇසත් අනිත්‍යයි රූපයත් අනිත්‍යයි අනාත්ම සිතක් තමයි උපදින්නේ. මේ අනාත්ම වෙච්ච ලෝකයක් මගේ වසඟේ පවත්වන්න බෑ කියලා බලන්න බැරිකම නිසා යාට මොකද වෙන්නේ? එයා මේ පහළ වීම ඇතුලේ සුඛ වේ මනාප රූප අමනාප රූප. ඒතොර මනාප අමනාප වශයෙන් පිළිගන්නේ මොකක් නිසාද? ආත්ම සංඥාවක් නිසා. මම කියන ගතිය නිසා. හොඳට බලන්නකෝ. දැන් කෙනෙක් කවුරු හරි කාට හරි බැන්නාට මට දුක හිතෙන්නේ නෑ. මට බැන්නොත් මට දුකයි. මම කියලා ගත්තා ඊට බැන්නොත් ඉවරයි. එතකොට මම කියලා ඔයාලා තුල පැන නගින ගතිය තමයි ඔයාලට අර එළිය શબ્දෙම ඔයාලට දුක ගෙනල්ලා නැහැ. දැන් කවුරු හරි බනිනකොට කාට හරි බැන්න කියලා ඒක අපිට අදාළ නැහැ නේ කියලා අපි යනවා. අපිට අදාළයි කියලා බැලුවොත් තමයි දුක එන්නේ. එතකොට එළිය શબ્දයේද දුක ගෙනල්ලා තියෙන්නේ මට අදාළයි කියලා දකින දැක්මද දුක ගෙනල්ලා තියෙන්නේ. එළිය શબ્දෙම දුක ගින්නේ. එහෙනම් එළිය શબ્දයේ දුක ගේනවා නම් අපිට මේ කතාව කරලා වැඩක් නැහැ. මේ දේශනාව හරියන්නේ නැහැ මේ ලෝකෙට. එළිය શબ્දයට උගලන්ට දුක අරන් ඉන්න බෑ. මට බනිනවා කියලා අර ඇති වෙන මමත්වයේ පදනම් කරගෙන ඇති වෙන සංකල්පීය ගතිය ඒක සිතේ ඇති වෙන එකක්. ඒක කණින් වෙච්ච එකක් නෙමෙයි. බැනුම් අහන මම ඉන්නවා කියලා බැලුවොත් දුක එනවා. ඒකනේ අනත්තා අනාත්මයි කියලා බැලුවම දුක නැත්තේ. මං කිව්වේ ඒක නේ කිව්වේ මේ ඇසත් අනාත්මයි ඇහැට පේන රූපයත් අනාත්මයි අනාත්ම සිතක් ඒ මොහොතේ හටගන්නේ ඒක ඔයාලට පාලනය කරන්න බෑ ඒක නිසා අනාත්මයි කිව්වේ ඒකයි. ඉතින් මේ අනාත්ම වශයෙන් දැක්කම දුක නෑ පින්වත්නි කිව්වේ ඒකයි. පින්වත්නි ඇස ඉදිරියට එන රූපය දුක ගින්නේ නෑ. කන ඉස්සරහට එන කනට ඇහෙන ශබ්දේ දුක ගින්නේ නෑ. එහෙනම් එක ශබ්දයක් ඇහෙනකොට ඔක්කොම අඬන්න ඕන එකට. සමහර අය අඬනවා සමහර අය හිනා වෙනවා ඒවට. එතකොට ලෝකෙ බනිනවා කියලා කන්නේ නෑ ඇත්තටම. එතකොට ලෝකෙ නිකන් ශබ්දය සෝතම් ප්‍රසාදේ වදිනවා එච්චනයි. වැදිලා ආය නිරුද්ධත් වෙලා යනවා. ආය හොයන්නත් බෑ අල්ලන්නත් බෑ ඒවා. ආය අලුතෙන් අලුතෙන් ඇහෙනකොට ශබ්ද ඒවයි වදින්නේ ආය අලුතෙන් අලුතෙන්. අරවා නිරුද්ධ වෙලත් ගිහින්. එහෙනම් මේ දුක එන්නේ කොහොමද? ලෝකෙ දුක එන්නේ බනිනනි ලෝකෙ බනින නිසා නෙමෙයි. ලෝකෙ බනින බව අඳුන ගන්න නිසා. ඒ බනින්නේ මට කියලා දකින්නකම නිසා. මේවා ඔක්කොම අපි පනවගත්තේ වනේ. අපි දන්නේ නැති භාෂාවකින් අපිට බැන්නොත් අපිට කිසි වගතුකක් තියනවද? දැන් අපි කොහේ හරි රටකට යනවා වැඩකට. ඉතින් මේ වැඩේ අපිට හරියට කරගන්න බෑ. බනිනවා වටේම ඉන්න අය. පින්නොත් කිසිම දෝමනස්සයක් එන්නේ නැහැ. කවුරුවත් මොකක්වත් දෙන්නේ නැහැ. ඇයි? මේවා බනිනවා කියලා අපි ඔළුවට ඒ සංඥා දාගෙන නැහැ. මේ වචන තමයි බනින වචන කියලා දාගෙන නැහැ. ඒ සංජානනය ඇතුලේ මම බැනුම් අහන මම ඉන්නවා මේ පැත්තේ කියලා. බැනුම් අහන මාව දැක්කොත් තමයි දුක එන්නේ. එහෙනම් එළියේ ශබ්දයට මට දුක අරන් ඉන්න බෑ. බැනුම් අහන මම ඉන්නවා කියලා දැක්කොත් විතරයි දුක එන්නේ. ඒකයි මම ඒ මම ආයනෙන් තොරව විමසා බලන එකට තමයි අනාත්මය කියලා කියන්නේ. අනාත්මය කියන්නේ. එතකොට යා තුල මේ කතාව මේ අනාත්ම ස්වභාවය දන්නේ නැති අන්ධ බව නිසාම යා තුල අර තවත් බිබිලි ඇවිල්ලා මේක පැසවලා උඩු දුවලා මේක බෙහෙත් කරගන්න හිතනවා වගේ. බෙහෙත් හොයාගෙන යන්න හිතනවා වගේ අර ඇහින් රූප දැක්කම රූප තණ්හාව හිතේ උපදිනවා. බෙහෙත් හොයන්න හිතනවා වගේ. තණ්හාව. තයි තණ්හාව ඇති වුණාම ආයෙ රූප බලන්න හිතෙනවා. හොඳට බලන්නකෝ. යම් රූපයකට ආසාවක් ආවොත් ඒ රූපය ආයෙ බලන්න කියලා හිත කියනවා. දැන් පාරේ ඉන්න මිනිසුන් ආයෙ බලන්න කියලා අපිට හිතෙන්නේ නැහැ. හැබැයි පාරේ ලස්සන කෙනෙක් දැක්කොත් අපේ සිත ආයෙ බලන්න එනවා කැමැත්ත. ආයෙ හැරිලා බලන්න හිතෙනවා. යන ගමන් හරි මීට කන්නාඩියෙන් හරි බලන්න හිතෙනවා. එතකොට ඒ පාරේ තියෙන සියලුම දේවල් අපිට එම් බලන්න හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ එහෙනම් ලෝකේ ස්වභාවයක් තියෙනවා. අපි තුල තණ්හාවක් ඇති වුණොත් ඒ නිසා අපි ලෝකේ ආයෙ හොයන්න පටන් ගන්නවා. තණ්හාව නැත්තම් හොයන්නේ නැහැ. ඒකට කියන්නේ තණ්හා පච්චය පරිහේසණ. මිනිස්සු තණ්හාව නිසා මොකද කරන්නේ? හොයනවා. පරිහේෂණී කියන්නේ සෙවීමක් තියෙනවා. පරිේෂණම් පටිච්චලාව හොයනකොට හොයන හොයන විදියටයි ලැබෙන්නේ. ලෝකෙ තියෙන එකක් ලැබෙන්නේ නැහැ. හොයනේව හම්බෙනවා එච්චරයි. හොයන හොයන විදිය ලාභම් පටිච්ච වෙන ලැබුණාම ලැබිච්ච දේවල් සිතින් විනිශ්චය කරනවා අපි. හොයපු එකමද හම්බ වුණේ කියලා. ලාභම් පටිච්ච හොයපු එකමද හම්බුණේ කියලා හොයන එකයි හොයපු එකමද හම්බුණේ කියලා හොයපු එක මතක තියෙන්න ඕනේ හොයපු එකද හම්බුණේ කියලා බලන්න. මේ වෙලාවේ හම්බ වෙන එක මං හොයපු එකමද කියලා බලන්න නම් හොයපු එක සම්බන්ධ මතකයක් හිතේ තියෙන්න ඕන. ඒතර හොයපු එකමද හම්බුණේ කියලා බලන එකට තමයි භවය කියන්නේ. අපි මේ භවයේ රැඳිලා ඉන්නේ පින්වත්නි කියලා ඔය හාමුදුරුවෝ කියන්නේ. මේ භවයේ දුකක් පින්වත්නි කියලා කියන්නේ ඇයි? හොයනවා, හොයපුවා මතක තියාගෙන ආය හොයනවා. ආය හොයපුවා මතක තියාගෙන ඕව හොයපු එක ඔය හම්බුනි කියලා. ආය මතක තියාගෙන ආය හොයනවා. මගේ දරුවා කියලා මතක තියාගෙන ඉන්නවා. එළිය ළමයි ටික ඔක්කොම දැක්කාම කොහොම මගේ දරුවා කියලා හොයනකොට අර මතක තියෙන රූපේට හරියන දරුවා හම්බුනාම ඉඹින්න හිතෙනවා, කවන්න හිතෙනවා, පොවන්න හිතෙනවා, ඔක්කොම කරන්න හිතෙනවා. ඕකට තමයි භවය කියන්නේ. හොයනවා, හොයපු එක මතක තියාගන්නවා, මතක තියාගෙන ආය හොයනවා. ඕන ඕකට තමයි කියන්නේ භවය කියලා. භවය. එතකොට ලාභම් පටිච්ච විනිශ්චය, ලැබිච්ච ඒවා විනිශ්චය කරනවා. විනිශ්චයම් පටිච්ච විනිශ්චය කරනකොට තණ්හාව නිසා විනිශ්චයම් පටිච්ච චන්දරාගු. සිතේ චන්දරාගය උපදිනවා. ඉතින් දැන් ගැලවෙන්න බෑ ලෝකෙ. මේ අන්ධභාවයේ විසින් අපි ලොකු අවුලක පටලවනවා. ඊට පස්සේ ඉතින් බෙහෙත් හොයාගෙන යන්න හිතෙනවා. ඒ කියන්නේ බෙහෙත් ටිකක් කරා නම් හරි කියලා අර අන්ධයාට හිතෙනවා වගේ තණ්හාව ආවට පස්සේ බෙහෙත් හොයාගෙන යන්න හිතෙනවා. හොයාගෙන යන එක තමයි පින්වත්නි උපාදානය කියන්නේ. තණ්හා පච්චය උපාදාන. ආසාව ඇති වෙලා හොයන්න හිතෙනවා. බෙහෙත් වල අනේ මේ තුවාලට බෙහෙත් කරගත්තා නම් හරි වේදනාව විවසන්න බෑ කියලා හිතලා හිතෙනවා තණ්හා. හිතිලා එයාට බෙහෙත් හොයන්න හිතෙනවා. තණ්හා පච්චය උපාදාන. හොයාගෙන යනකොට හම්බුනේ නොමනා වෛද්‍යවරේ. මනුස්සයා හරියට බෙහෙත් කරන ඒ වගේ තමයි පින්වත්නි. නොමනා වෛද්‍යවරයෙක් මුණ ගැහිම වගේ තමයි උපාදාන පත්‍ය භව කර්ම රැස් වෙන්න පටන් ගන්න. කර්ම රැස් වුණොත් මොකද වෙන්නේ? භව පත්‍ය ජාති. අලුතෙන් ලේසරෝ පිරිච්ච ගෙඩියක් හම්බුණා වගේ. ජාති පත්‍ය ජරා මරණ. මේක පුපුරා යෑමක් වගේ ජරා මරණ. මේ කතාව මේක මෙහෙම තේරෙන්නේ නැහැ. හැබැයි මේ ධර්මයේ ඔස්සේ දිගට විමසනකොට තේරෙනවා. අනේ මේ මාවම ලියා ගන්න විදිය මේක. ඉතින් මේ ධර්මයට ආවම ඇත්තටම නිවෙනවා. කාරි පුදුමයි. වෙනදා තිබ්බ වටිනාකම ඇත්තටම නැහැ. ඉතින් අර වටිනාකම් අඩු නිසාම දුක අඩුයි. වටිනාකම වැඩි වුණම දුක වැඩි. ඒක ඕකනේ ලෝකේ රිද්මය. වටිනාකම වැඩි නම් දුක වැඩි. හොඳට බලන්න වටිනාකම වැඩි වුණාම වැඩත් වැඩි. වටිනාකම අඩු වුණාම වැඩ නැහැනේ. අපි ලෝකෙට වටිනාකම වැඩියෙන් දුන්නාම වැඩ වැඩි. දැන් යාළුවෝ 500ක් හිටියාම මලගෙවල්ම 500කට යන්න එපා. එතකොට යාළුවෝ 5යි නම් මලගෙවල් 5යි යන්න තියෙන්නේ. ඒ කියන්නේ අපිට වටිනාකම වැඩියෙන් පේනකොට අපේ වැඩත් වැඩි ජීවිතේ. වටිනාකම අඩුවෙන් පේන මට්ටමට අපිට ලොකු දෙයක් කරන්න නෑ. ලෝක යථාර්ථවාද වෙන මුකුත් කරන්න නෑ. වෙනස් වෙන්න කියලා ගන්නෑ. මේ බුදුරජාණන් වහන්සේ අදාළ විදිහට බලාන ඉන්නකොට වටිනාකම අඩුයි. ඒ වටිනාකම අඩු නිසා වැඩත් අඩුයි. වැඩ අඩු නිසා දුකත් අඩුයි. ඉතින් බලාගෙන ඉද්දි දුක කඩා වැටෙනවා. අය මැරිලා මරණින් පස්සේ ආයි ඉපදුනාම දුක නෑ නෙමෙයි. ඇත්තටම දුක නෑ. ඇත්තටම දුක නෑ. මොකද මේ දුක ඇත්තටම බලාගෙන ඉද්දි දුක නිරුද්ධ වෙලා යනවා. ඉතින් වෙනදා අර ආණ්ඩන සෝසුසුම් හෙලන ගතිය නෑ. ඇත්තටම ධර්මයට ආපු අය මම දැකලා තියෙනවා. ධර්මී දියුණු කරන ඒගොල්ලෝ ගණන් ගන්නෑ ලෝකේ කඩා වැටි. ඒකෙන් කියන්නේ අකාරුණිකයි කියලා නෙමෙයි. හරිම කරුණාවන්තයි. නම දුක නෑ. ඉතින් දුක නැත්තම් කොච්චර හොඳයිද? මේ ඔක්කොම කරන්නේ දුක නැති කරගන්නනේ. පැවැත්ම නෙමෙයි ප්‍රශ්නේ. මේ ජීවිතේ මේ ජීවත් වෙන එක නෙමෙයි ප්‍රශ්නේ. එනිසා මැරිලා හරියන්නේ නෑ. මේ දුක සම්පූර්ණයෙන් නිරුද්ධ කරලා දාන පොටක් පාද ගන්න ඕන. ඒකට බලපාන්නේ අර අවිද්‍යා සහගතව තමා තුළ ගොඩනැගෙන තණ්හා ගතිය පදනම් කරගත්ත ආත්මීය සංඥාව. මමායනේ. ඒක අයින් වුණාට පස්සේ වෙනද වගේම හැතියනවා. වෙනද වගේ රූපත් පේනවා. එයා තුළ එකක් ප්‍රකටයි අනාත්මයි කියලා. ඒ අනාත්මයේ ප්‍රකට නිසා වෙනදා ඇස ඉදිරියට ආපු රූපේ එයාව සැනසුවාට, එයාව නැලවුවාට දැන් ඒ රූපේ නලවන්නේ. ධර්මයට ඇවිල්ලා බලන්නකෝ. ඔයාලට ස්වල්ප අරමුණක් ඇතිනේ ඕගොල්ලන්ගේ සිතේ රාගය උපද්දව ගන්න. මැසේ ඉදිරියට එන පුංචි අරමුණක් ඇතිනේ. ධර්මයෙන් බලන්නකෝ. ඒක ඉන්නේ නැහැ. කොච්චර ලස්සන රූපයක් ආවත් ඉන්නේ නැහැ. ඒක ඉන්නේ නැහැ පින්නත්. ඒක හරියට නෙළුම් පියාපත නෙළුම් කොලේකට වතුර දැම්මා වගේ. රැඳෙන්නේ නැහැ. වතුර වැටෙනවා. ඇහැට රූප පේනවා. මේ අවිද්‍යාව නැහැ, තණ්හාව නැහැ, මමායනේ නැහැ. ඒ නිසා දුක නැහැ. රූප පේනවා වෙනද වගේ. එහෙම නැත්තම් රහත් වෙනකොට ඇස් නැති වෙන්න එපාය. රහත් වෙනකොට කන් ඇහෙන එක නවතින්න එපාය. එහෙම එකක් නැහැ. නෙළුම් කොලේකට වතුර දැම්මා වගේ. අර කෙලෙස් ගතිය හිටින්නේ නැහැ. පේනවා හැබැයි වෙනද වගේම. ඒ නිසා ඇස නැති කරන්නේ අපි. කෙලෙස් ටිකයි නැති කරන්නේ. අවිද්‍යාවයි දුරු කරන්නේ. තණ්හාවයි ගලවලා දාන්නේ. උපාදානයයි අයින් කරලා දාන්නේ. කෙලෙස් සහගත මතකයයි අයින් කරලා දාන්නේ. මමායනයයි අයින් කරලා දාන්නේ. ඒක අර අනාත්ම වශයෙන් භාවනා වශයෙන් දියුණු කිරීමෙන් ඇතිවෙන ඉතාම ප්‍රණීත ඉතාම මధుර අත්දැකීම. මේ අත්දැකීමට සමවැදීම පිණිස මේ හෝරාවකටත් වැඩි කාලයක් ධර්ම ශ්‍රවණ මේ කුසලය ඔය පින්තුල්ලාට උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ දේශනාවේ දායකත්වයේ කෙන කටයුතු කරන්නේ පන්නිපිටියේ කොට්ටාව කටුකුරුන්ද පාර අංක 1499 එක ලිපිණී පදිංචි ඉන්ද්‍රා සමර වික්‍රම මාග්‍රට් චන්ද්‍රලතා මුතුගල ප්‍රේමරත්න රාජපක්ෂ කියන පින්වත් මහත්ම මහත්මීන් එකතු වෙලා මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරනවා. මේ පින්තුන් ප්‍රදාන මේ රැස්ුණා වූ සියලු දෙනාටම මේ කුසල් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පරලෝ සැපත්තුණු පෙබරවාරි 11 වන දින පරලෝ සැපත්තුණු ආදරණීය ස්වාමි පුරුෂයාණන් පියතුමන් වන පාලිත කිත්සිරි සමර වික්‍රම මහත්මයාට අනුමෝදනා කොට තිබෙනවා. පෙබරවාරි මාසේ 20 වන දින පරලෝ සැපත්තුණු ඩී.පී. ප්‍රේමාවති ආදරණීය මෑණියන්ට ආච්චි අම්මාට භවගාමී ජීවිතේ සුවපත් වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන තිබෙනවා. 2022 පෙබරවාරි මාසේ 23 වන දින පරලෝ සැපත්තුණු පබ්ලිස් මුතුගල පියතුමන්ට සීයාට අනුමෝදනා කොට තිබෙනවා. 2024 ජූනි මාසේ පරලෝසපත් වුණු හේමසිරේ සමර වික්‍රම මහත්මයාට එවැගේම මුතුගල ඩයස් ආනන්ද මහත්මයා ඇතුළු පිනතුන්ට අනුමෝදන් කොට තිබෙනවා. ප්‍රේමචන්ද්‍ර සමර වික්‍රම මහත්මයා සේසවති සමර වික්‍රම මහත්මිය කියන දෙමව්පියන් ඇතුළු මේ පිනතුන්ලා නමින් මිය ගිය සියලු ඥාතීන්ට අනුමෝදනා වේවා. භවගාමී ජීවිතේ සුවපත් වේවා. සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ පිනතුන්ලාට මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දායකත්වයේ දරුව පිනතුන්ගේ පවුල්වල සියලු දෙනාට අපි ආශිර්වාද කරනවා. එවගේම මේ සඳහා කැප වුණා වූ සියලු කල්යාණ මිත්‍ර හැම දිනාටම මිත්‍රයන්ට සියලු දිනාට සමාධි සමර වික්‍රම එවගේම කුළුණී සමර වික්‍රම මන්දාරා සමර වික්‍රම කියන පින්වත් දරුවන්ට එවගේම එවින් මල්ලවාරච්චි හසින්දු මල්ලවාරච්චි චතුරි සකලසූරිය කියන පින්වත් දරුවන්ටද නිරෝගී සුව ප්‍රාර්ථනා කොට තිබෙනවා. ධර්මශ්‍රවණීට රැස්ුණා වූ සියලු දෙනාටම මේ කුසල් බලවත් වේවා. දේශකයන් වහන්සේ වෙච්චපටත් සියලු මහා සංඝරත්නයටත් අපගේ පින්වත් දෙමව්පියන්ටත් ලක්වාසී ලෝකවාසී ධර්මශ්‍රවණී කරපු සියලු දෙනාටත් සුවසේම නිවන් මඟ පූර්ණී කරගන්න මේ කුසල් බලවත් වේවා. ඉන්ද්‍රා සමර වික්‍රම මාග්‍රට් චන්ද්‍රලතා මුතුගල සහ ප්‍රේමරත්න රාජපක්ෂ කියන සියලු පින්නතුන්ට මේ උතුම් කුසලානි සංස ධර්මයන් සුවසේම ජීවිතාවබෝධය කරායන්ට බලවත් වේවා. සතරවරං රජදරුවන් සක් දෙවිඳුන් ප්‍රදානු සියලු දෙවියන්ට බ්‍රහ්මරාජ මණ්ඩලවලට අවීචී පටන් බවාග්‍රයේ දක්වා විහිදී පැතිරී පවතින පිනින නොපිනින හැම දිනාටම මේ කුසල් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං.